SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් අපි ආරම්භ කරමු ලෝකයේ තත්විත්ති විමසා බලන්නට. දැන් අපි සති කිහිපයක් තිස්සේ කතා බහ කරමින් එන ඇමරිකානු ඉදිරි මැතිවරණයේ මේ වෙනකොට පවතින තත්ත්වයෙන් මා කැමැති අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඇමරිකානු මැතිවරණයේ තත්ත්වය එන්න එන්න උණුසුම් ආකාරයකින් අපිට වාර්තා වෙමින් තියෙනවා. දැන් වසර 200කටත් වඩා වැඩි කාලයකට පස්සේ ඇමරිකාවේ කළු ජාතික ජනාධිපතිවරයෙක් බිහි වුණා. මෙවර පළවෙනි වතාවට ඇමරිකාවේ කාන්තා ජනාධිපතිවරයෙක් බිහි වේවිද? මේ කාරණාව පිළිබඳව ලෝකයේම අවධානයෙන් සිටින්නේ විශේෂයෙන්ම හිලරි ක්ලින්ටන් නිසා. එවැගේම වත්මන් විරුද්ධ පක්ෂයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනප්‍රිය අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව අපි බොහෝ විට කතා බහ කළා. ඔබ දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ මතවාද සම්බන්ධවත් එන්න එන්නම උණුසුම් වෙන තත්වයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. අදත් තියෙනවා ඒ වගේ උණුසුම් කාරණාවක් කතා බහ කරන්න. දැන් එහෙමනම් සුපුරුදු ලෙසින් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න සූදානමින් සිටිනවා AFP මාධ්‍ය ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට ආයුබෝවන් කියලා පිළිගන්නවා. දැන් කතාව එන්නේ උණුසුම් වේගෙන එන සෙයියාවක් තියෙන විශේෂයෙන්ම මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ සම්බන්ධව. මා කැමති අමල් ඔහු මේ වෙනකොට හිලරි ක්ලින්ටන් සම්බන්ධව සිදු කළ තියෙන යම් ප්‍රකාශ සහ ඔහුගේ මේ අලුතෙන්ම ඉදිරිපත් කරපු විදේශ ප්‍රතිපත්තිය හරහා ඔහු වත්මන් ජනාධිපතිවරයා විවේචනයට ලක් කළ තියෙනවා. මේ සම්බන්ධව කරුණු මුලින්ම කතා බහ කරන්න.
ඔව් දිල්රුක්ෂි, දැන් මේ වෙනකොට මේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ත් ඒ රිපබ්ලිකන් පක්ෂයෙන් ඒ එක්කම හිලරි ක්ලින්ටන් ඩෙමොක්‍රටික් පක්ෂයනුත් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔවුන්ට අපේක්ෂකත්වය ලැබීම පිළිබඳ දැන් තහවුරු වෙන තත්ත්වයටම ඔවුන් ජයග්‍රහණය කරා කිට්ටු වෙලා තියෙනවා. මේ අපේක්ෂකයන් දෙදෙනා මීට කලින් තමන්ගේ පක්ෂය අයත් එක්කම තමයි අය විවේචනය කරමින් තමයි තමන්ගේ මේ ඡන්ද ව්‍යාපාර ඉදිරියට ගෙනිච්චේ. නමුත් දැන් මේ සතිය අපි දකිනවා මේ දෙපළ එකිනෙකාට විරුද්ධව කටයුතු කරන්නට. ඒ කියන්නේ මහා මැතිවරණයක ස්වරූපය දැන් මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල අපි දකින්නට තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ප්‍රථම වතාවට අපි දකිනවා ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම ඍජුවම හිලරි ක්ලින්ටන්ව විවේචනය කරලා තමන් කාන්තාවක් කියන කාරණාව ඉස්මතු කරමින් ජනතාවගේ යම්කිසි විදියකට අනුකම්පාව පාවිච්චි කරලා ඒ ඡන්ද ලබා ගන්නට උත්සාහ කරනවායි කියන චෝදනාව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළා තියෙනවා. ඒකට හිලරි ක්ලින්ටන් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඇය කියනවා කාන්තා අයිතීන් වෙනුවෙන් ඒ වගේම කාන්තාවන්ට සමාජයේ සම ස්ථානයක් ලබා දීම කියන කටයුතු සම්බන්ධයෙන් ඇය ප්‍රමුඛත්වයෙන් කටයුතු කරනවා කියලා තියෙන්නේ. ඇය මේ කාන්තාවක් කියන කාඩ් එක පාවිච්චි කරනවා නම් ඩීල් මී ඉන් මාවත් මේකට ඇතුළත් කරගන්න කියලා ඒ විදිහට ඇයත් අභියෝගයක් කරලා තියෙනවා. ඒකම දිරුක්ෂ අපි දකින තව දෙයක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී මීට කලින් ඔහු ඇත්තටම ඇමරිකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් තමයි දැඩි විවේචන ඔහුගේ තිබුණේ. නමුත් ඔහු ප්‍රථම වතාවට ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය විශේෂයෙන්ම ඔබාමා ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය බොහොම දැඩි දෝෂ දර්ශනයට ලක් කළා, විවේචනයට ලක් කළා. ඔහු කියලා තියෙනවා ඔහු ජනාධිපති වුණොත් ඇමරිකා ෆස්ට් කියන ප්‍රතිපත්තියක්, ඇමරිකාවට ප්‍රමුඛත්වය දෙන ප්‍රතිපත්තියක්, ඒ එක්කම යුරෝපයත් ආසියාව වෙනුවෙන් ඇමරිකාව දැනට කරන කටයුතු ඒව අතහරින්නටත් ඔහු පොරොන්දු වෙලා තියෙනවා. ඔහු කියනවා යුරෝපය සහ ආසියාව තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒවා තමන්ම කරගන්නට ඕන, ඇමරිකාව ඒවට මීට පස්සේ මැදිහත් වෙන්නේ නැහැයි කියලා.
අමල්, ඒකම මේ මම කෙටියෙන් දැනගන්නට කැමතියි. ඔය මේ වෙනකොට රුසියාව සහ චීනයත් එක්ක ඇමරිකාව පවත්වන සබඳතා පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළා තිබෙන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු කියලා තිබුණා මේ දැනට පවතින තත්ත්වයට වඩා ඊටමත්ම සුහදතාවයක් ඇති කරගනිමින් මේක මීට වඩා ඇමරිකාවට වාසිදායක වන අන්දමට පාවිච්චි කරන්න ඕන කියලා. දැන් අන්තර්ජාතික දේශපාලනික විචාරකයන් සහ දවල මන්දිරයේ මේ සම්බන්ධයෙන් කොයි වගේ ප්‍රතිචාරයක්ද දක්වලා තියෙන්නේ?
මේ වෙනකොට දෙදක්ෂි ඔබාමා ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රය විසින් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඇත්තටම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔවුන් ප්‍රධාන වශයෙන්ම කියන්නේ මෙතෙක් ඔබාමා ජනාධිපතිවරයා අනුගමනය කරපු විදේශ ප්‍රතිපත්තිය නිසා මේ වෙනකොට ඇමරිකාව වෙනදට වඩා සුරක්ෂිත කරන්නට ඇමරිකාවේ ආරක්ෂාව තහවුරු කරන්නට ඒක රුකුලක් වුණාය කියලා. විශේෂයෙන්ම ඉරානය සමග ඇති කරගත්තා වූ න්‍යෂ්ටික බලය පිළිබඳ ඒ එකඟතාවය මේ අවස්ථාවේදී හඳුන්වලා දීලා තියෙන්නේ. ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තම රටේ ජනතාවගේ ආරක්ෂාව සහ සුභසිද්ධිය සඳහා ගත්තු එකක්. ඒක ඇත්තටම ඇමරිකාවට සුබ දෙයක් මිසක් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන විදිහට ඇමරිකාවට අවාසිදායක දෙයක් නෙවෙයි කියලා.
ඊළඟට අවධානය යොමු කරමු තවත් ඇමරිකාවත් රුසියාවත් සම්බන්ධ වෙන ක්‍රියාදාමයක් පිළිබඳව. ඔබ දන්නවා සිරියාවේ ත්‍රස්ත කටයුතු මර්ධනයට සහ සිරියාවේ අභ්‍යන්තරික දේශපාලනික වියවුල්භාවය මැඩපවත්වීම සඳහා ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ ලෝකයේ බලවත් රටවල් දැඩි උත්සාහයක් ගන්නවා. අපි මේ විශේෂාංගයටතේ විශේෂයෙන් කතාබහ කරලා තියෙනවා සම සාකච්ඡා මේසයට සිරියාවේ විපක්ෂයට සම්බන්ධ යම් යම් කැරලිකාර කණ්ඩායම් ගෙන්වා ගන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දරපු උත්සාහය. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා ඇමරිකාවත් රුසියාවත් ඒකාත්මිකව කටයුතු කරන්නට වෙනදාට වඩා වැඩි උනන්දුවක් දක්වලා තියෙනවා කියලා මේ සිරියාවේ අර්බුදය සම්බන්ධයෙන්. මා කැමති අලුත්ම තොරතුරු දැනගන්නම.
දිල්රුක්ෂි, සිරියාවේ මේ වෙනකොට ජිනීවා නුවර පැවැත්වෙනවා සාම සාකච්ඡා වටයක්. මේ ප්‍රශ්නයට අදාළ සියලුම පාර්ශවයන් ඇතුළු ඇමරිකාව ඒ වගේම රුසියාව ඒ අසල්වාසී රටවල නියෝජිතයන් මේ වෙනකොට ජිනීවා නුවර සාකච්ඡා වටයක් පවත්වලා ඒ ඊළඟ වටය ලබන මාසයේ පැවැත්වීමටත් මේ වෙනකොට තීන්දුව කරගෙන තියෙනවා. ඉතින් මේ අලුත්ම දෙයක් හැටියට අපිට කියන්නට පුළුවන් පහුගිය සතියේදී ඇමරිකාවේ ඔබාමා ජනාධිපතිවරයා සහ රුසියාවේ පුටින් ජනාධිපතිවරයා අතර දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණා. ඇත්තටම මේ සිරියාවේ ප්‍රශ්නය සාකච්ඡා කරන්නට. ඉතින් මේක ඉතාමත්ම සුබ දෙයක් හැටියට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වලා තියෙන්නේ. ඔවුන් කියනවා වෙන්දට වඩා ලෝකයේ ප්‍රබල බලවතුන් දෙදෙනෙක් මේ ප්‍රශ්නයේදී බොහොම ඍජුවව මැදිහත් වෙලා ඉන්න ඒ දෙපාර්ශවයක් මේ විදියට සුහදව මේ ප්‍රශ්නය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත්ම සුබ දෙයක් හැටියට. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ එක්කම කියා සිටිනවා දැනට ක්‍රියාත්මක වන සටන් විරාමය තවත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීමට අවශ්‍යයි කියලා.
ඊළඟට අපි අවධානය යොමු කරමු යුරෝපයේ සංක්‍රමණය වන සරණාගතීන් සම්බන්ධව. යුරෝපා සංගමයත් යුරෝපයේ විවිධ රටවලුත් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව මේක මේ සතියෙන් සතිය විවිධ ස්වරූපයෙන් අපිට විවිධ රටවල් හා සම්බන්ධ කරගෙන අහන්නට දකින්නට ලැබෙනවා. ග්‍රීසිය, ඉතාලිය, එතකොට බටහිර යුරෝපීය රටවල්, ඒ වගේම හංගේරියාව, ජර්මනිය, මේ වගේ රටවල් පිළිබඳව ඒ රටවල් වල යම් යම් දේශපාලනික තීන්දුව වලට පවා මේ සරණාගත ප්‍රශ්නය බලපාලා තියෙනවා. දැන් අපිට වාර්තා වෙනවා ඔස්ට්‍රියාව හා සම්බන්ධව අලුත්ම තොරතුරු. ඔවුන්ගේ මේ සරණාගතීන් සම්බන්ධ නීති ඉතාමත්ම දැඩි කරන්නට ඔවුන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලා අමල් වාර්තා වෙන විදිහට මේක මේ යුරෝපා කරේ එතෙක් මෙතෙක් පැවති දැඩිම සරණාගතීන් සම්බන්ධ නීති කියලාත් වාර්තා වෙනවා.
ඔදිරිසි, මේකට එක හේතුවක් තියෙනවා. ඒ තමයි ඔස්ට්‍රියාව දැන් ජනාධිපති වර්ණයකට මුහුණ දෙන්න තියෙන අවස්ථාවක්. ඒ රටේ දක්ෂිණාංශික කොටස් බලවත් වෙමින් තියෙනවා මේ සරණාගතයන්ගේ ප්‍රශ්නය මුල් කරගෙන. ඉතින් සරණාගතයන්ට වැඩි පහසුකම් මෙහෙම නැත්තම් බොහොම ලේසියෙන් රටේ දේශපාලන රැකවරණය ලබා ගැනීමේ කටයුත්ත දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා මේ දක්ෂිණාංශික කොටස් වලින්. ඉතින් මේ දක්ෂිණාංශිකයන් යම් කිසි විදියකට දුර්වල කරන්නට ආණ්ඩුව ගත්ත පියවරක් තමයි මේ සරණාගතයන් සම්බන්ධයෙන් ඒ වගේම දේශපාලන රැකවරණය ලබා ගන්න අයට ඒ දැනට තියෙන ඒ පහසුකම අවම කිරීමත් ඒ එකම අලුත් නීති ගෙනල්ලා ඔවුන් රටට ඇතුල් වෙන අවස්ථාවේදීම ඔවුන්ගේ ඉල්ලීම් පත්‍රය ප්‍රතික්ෂේප කරලා රටට ඇතුල් වෙන්නට නොදී ඒ කටයුතු කිරීම තමයි පාර්ලිමේන්තුව දැන් අනුමත කරලා තියෙන්නේ. ඉතින් මේක යුරෝපයේ සියලුම යුරෝපා සංගමයේ රටවල් ගත්තොත් දැනට ඇති කරපු දැඩිම නීතිය හැටියට හඳුන්වන්න පුළුවන් මේ සරණාගතයන් සම්බන්ධයෙන්. නමුත් ඔස්ට්‍රියාවේ කියා සිටින්නේ මේ වෙනකොට ලක්ෂයකට ආසන්න සරණාගතීන් පිරිසක් ගිය අවුරුද්දේ දේශපාලන රැකවරණය ලබා ගත්තයි කියලා ඔස්ට්‍රියාවේ. ඒක ඒක පුද්ගල විදියට බලපුවහම ඒක ලොකු ප්‍රමාණයක් ඔස්ට්‍රියාවට දරා ගන්නට බැරි එකක් කියලා. ඉතින් මේක අපි මිට කලිනුත් දැක්ක අනිකුත් රටවල්වලත්, නමුත් ඔස්ට්‍රියාව තමයි මේක ප්‍රථම අවස්ථාවට ක්‍රියාවට නංවලා තියෙන්නේ තමන්ගේ රටට සරණාගතීන් පැමිණීම දැඩි ලෙස පාලනය කිරීම සඳහා.
මේ දේශපාලන තීන්දුව తీරන වලින් ටිකක් පරිබාහිරයට ගියාට පස්සේ මේ ලෝකයේ ඇතැම් රටවල යම් යම් වැදගත් සහ ඉතාමත්ම ආකර්ෂණීය තොරතුරුත් අපිට වාර්තා වෙනවා. අපිට වාර්තා වෙනවා වෙනිසුවේලාවේ වැඩ කරන දින ගාන දින දෙකක් දක්වා අඩු වෙලයි කියලා. මේකත් ඉතාමත්ම සුවිශේෂී ප්‍රවෘතියක්. මොකක්ද මේ තීරණයේ පසුපස තියෙන සිදුවීමවත්?
මේක ඇත්තටම අපූරු කාරණාවක් දිලක්ෂි. මොකද වෙනිසුලාව කියන්නේ අද ලෝකයේ තියෙන තෙල් සම්පත දිහා බලපුවම වැඩිපුරම භූගත තෙල් සම්පතක් තියෙන රට හැටියට තමයි වෙනිසුලාව හඳුන්වන්නේ. නමුත් මෙතරම් තෙල් ප්‍රමාණයක් රටේ තිබුණත් විදුලි බලය උත්පාදනය කිරීම සඳහා ඔවුන් තෙල් පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් පාවිච්චි කරන්නේ ජල විදුලිය. ඉතින් රටේ ඇති වෙලා තියෙන දැඩි නියඟය නිසා මේ වෙනකොට ඉතාමත්ම දැඩි විදුලි බල හිඟයක් නිසා දවසකට පැය 10ක් සමහර අවස්ථාවට සමහර ස්ථානවල පැය 15ක් විදුලි බලය කප්පාදු කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ජූනි මාසේ මැද විතර වෙනකන් ඇදිලා යන්න පුළුවන් කියලා උන් කියලා තියෙනවා. මේ අවස්ථාවේදී රටේ ජනාධිපතිවරයා අරගෙන තියෙන තීරණය තමයි සියලුම කාර්යාලවල වැඩ කිරීම සතියකට දවස් දෙකකට සීමා කරලා තියෙනවා මේ විදුලි බලය සුරක්ෂා කරගන්නට අවශ්‍ය නිසා. රටේ දොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා. මොකද සමහර අවස්ථාවල කඩසාප්පුවල විදුලි බලය නැති වුණාම ඒවා මිනිස්සු මංකොල්ල කන තත්ත්වයටත් පත් වෙලා තියෙනවා. මොකද ඉතාමත්ම පීඩිත තත්ත්වයට ජනතාව පත් වෙලා තියෙනවා විදුලි බලය නැතිවීම නිසා. ඉතාමත්ම රස්නේ අවස්ථාවකදී ෆෑන් එකක්වත් ක්‍රියා කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. රටේ බොහොම දේශපාලන වශයෙන් මේක අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් රජයේ විසඳු වෙලා තියෙන්නේ ජනතාව ජූනි මාසෙ වෙනකන් දීර්ඝ නිවාඩුවක් එහෙම නැත්නම් කෙටි වැඩ කරන සතියක් ලබා දීමයි.
අමල් මේ මට ලංකාව ගැනත් අහන්නේ නැතුව ඉන්න බෑ. දැන් ඔහොම කිව්වම දැන් පෞගේ කාලේදී ලංකාවේත් විදුලි බල අර්බුදයක් පිළිබඳව ලොකු කතාවක් ඇති වෙලා තිබෙනවා. දැන් මොකද තත්ත්වය ඇත්තටම?
ඇත්තටම ලංකාවේ දැන් වැසි ඇති වෙන්න පටන් ගන්න තියෙනවා දිලෘක්ෂි. මේ වෙනකොට ඒ විදුලි බල කප්පාදු අතහැරලා තියෙනවා. විශේෂයෙන්ම මෝසන් වැසි ඒ බලාපොරොත්තු වෙච්ච විදිහට ශ්‍රී ලංකාවේ හුඟක් කැච්මන්ට් ඒරියාස් වල, කියන්නේ මධ්‍යම කඳුකරේ ඒ වැසි ඇති වෙමින් තියෙනවා. ඒ නිසා වෙන්දට වඩා ජල විදුලි බලාගාරවල ඒ ජල මට්ටම පොඩ්ඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකේ අනිත් පැත්තට තව හොඳ දෙයක්ත් සිද්ධ වෙලා තියෙනවා. අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ විදුලිය ඉල්ලුම 20%කින් විතර අඩු වෙලා තිබුණා. ඉතින් මේ ඉඩෝරේ එහෙම නැත්නම් නියඟේ නිසා අඩු වෙලා තිබිච්ච ජල විදුලි බලාගාරවල ඒ මට්ටම ඇත්තටම තවත් පහළ යන එක වළක්ව ගන්න පුළුවන් වුණා. මොකද ජල විදුලියට තිබිච්ච මේ ඉල්ලුම අඩු වෙච්ච නිසා. නමුත් වැසි මේ වෙනකොට ලැබෙමින් තියෙන නිසා දැන් ඒ තත්වය යම් කිසි විදියකට හොඳ අතට පත් වෙලා තියෙනවා. නමුත් මෙවැනිම තත්වයක් 2018 වෙනකොට නැවතත් උද්ගත වෙන්නට පුළුවන් කියන ඒ අනතුරු රඟවීමත් මේ වෙනකොට කරලා තියෙනවා.
අමල් එතකොට දැන් අපිට අහන්නට ලැබෙනවා මේ පෞද්ගලික විදුලි සැපයුම් කරුවන් වෙත යම් යම් කොන්ත්‍රාත් ලබා දීම හා ඔවුන්ගෙන් විදුලිය මිලදී ගැනීම වගේ කටයුතු ලංකාවෙන්. දැන් මේ ලංකාවේ තත්ත්වයත් මේ වෙලාවේ ටිකක් අපිට දැනගන්නට උනන්දුවක් තියෙන හින්දා මම කැමතියි දැනගන්න. දැන් ඔබ සඳහන් කළා වසර 2018 දීත් ඇත්තටම ඔවැනි වූ තත්වයකට මුහුණ දෙන්නට සිදු වෙනවා කියලා. දිගින් දිගටම කාලයක් තිස්සේ මේ තත්ත්වය අපිට විටින් විට අහන්නට ලැබෙන තත්ත්වයක්. නමුත් විකල්ප පිළිබඳව කිසිම ආරංචියක් අපිට නැහැ. යම් කිසි වූ දේශපාලන තීන්දුව తీරන හෝ සැලැස්මුවල් පිළිබඳව අපිට ආරංචි වෙනවද මේ විදුලි අර්බුදය සම්බන්ධව ස්ථිර විසඳුමක් ලබා ගැනීම සඳහා?
දිලක්ෂි, සම්පූර්වල ගල්ලංගුරු බලාගාරයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙගාවොට් 500ක එකක් ඇති කරන්නට ඉන්දියාවත් එක්ක දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ඒක කොයි වෙලාවේ පටන් ගනීද කියලා කියන්නට අමාරුයි. මොකද හැම අවස්ථාවෙම මේක ආරම්භ කරන්න ඕන මෙන්න තියෙනකොට යම්කිසි අලුත් ප්‍රශ්නයක් මතුවෙලා, ඉදම් සම්බන්ධයෙන් හෝ පාරිසරික ප්‍රශ්නයක් මතුවෙලා මේ ව්‍යාපෘති ආරම්භ කිරීම අනහිටලා තියෙනවා. ඉතින් එතන මෙගාවොට් 500 ශ්‍රී ලංකාවට ඉදිරි අවුරුදු දෙකකදී ලැබුණොත් එහෙමනම් මේ 2018 ඇති වෙනවයි කියන ඒ හිඟය මගහරගන්නට පුළුවන්. නමුත් ඊට පරිබාහිරව පුනර්ජනනීය විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වෙනකොට ආණ්ඩුව ඇත්තටම යම්කිසි අවධානයක් යොමු කරලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඒ සූර්ය කෝෂ ඇති කිරීම, එහෙම නැත්නම් සුළඟ පාවිච්චි කරලා විදුලිය උත්පාදනය කිරීම, ඒ කටයුතු සම්බන්ධයෙන් තවම අලුත් ආයෝජන ගැනනම් අපිට වාර්තා වෙන්නේ නැහැ.
අමල්, එහෙමනම් අපි ලෝකයේ වටේ ගිහිල්ලා අන්තිමට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවෙන් නතර වුණේ. බොහොම ස්තුතියි අදත් තොරතුරු රැගෙන ආවට. අපි ලැබෙන සතියේ එහෙමනම් සිකුරාදා හමු වෙන තෙක් ඔබට සමුදෙනවා. ආයිබෝවන්.
ආයිබෝවන් දිලක්ෂි.